Honorable Gayantha Karunathilaka, you have 12 minutes.
Garu, niyojya kathanayakathumani, ada ape rata videshiya washeenuth, deshiya washeenuth, arubuda gananawakata muhuna dee thibena avasthawaka, agramathithumi visin karana lada illimak paridi, vishesha parlimentu diniyak hatiyata me vivadaya pawaththana avasthawata sambandha wenna labima gana mama satutu wenawa. මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කතා කරද්දී මම බලන් හිටියා දැන් නැතුවට දැන් මේ මූල්‍ය ක්‍රමෝපායන ප්‍රකාශයේ සම්බන්ධව මධ්‍යකාලීන මාර්ග සිතියම 2006 ඉඳලා 2030ට අපේ මෙන්න මේකයි කියලා යම් යම් කරුණු කියයි කියලා. දිගින් දිගටම එතුමා විපක්ෂයේ 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 කී කී චෝදනා කරා. අතරින් පතර තනින් තන අපි මෙන්න මෙච්චර ඉලක්ක ගත්තා මේක දිනුවා එහෙම කීකේ කිව්වා. අපි බලාපොරොත්තුනේ පක්ෂනායක රැස්වීමේදී මේ පිළිබඳ රජයේ ඉදිරි සැලැස්ම පිළිබඳව අපිට මේ විවාදයේදී කතා කරන්න ලැබෙයි කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම තවත් කතිකාව කතා කරද්දී අපි බලන් හිටියා මේ රට බංකොලොත් වෙච්ච විදිය ගැන කියනකොට විපක්ෂයට දැඩි ලෙස චෝදනා කරනවා. ඉතින් මම කියන්න කැමති අගමැතිනියත් ජනාධිපතිතුමත් විදේශ ඇමතිතුමත් එතකොට හිටියේ විපක්ෂේ. මේ අපි හිටියේ විපක්ෂේ. සමග ජන බලවේගී අපිත් විපක්ෂේ හිටියේ. හරියට නිකන් අපිත් බංකොලොත් කරන ආණ්ඩුවක හිටියා වගේ තමයි තමුන්නාන්සලා එකට තියලා කතා කරන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය කාලේ රට බංකොලොත් වුණු වෙලාවේ නැවත රට ප්‍රකෘතිමත් කරන්න IMF කොන්දේසි වලට අනුව ගමන් කරන්න ඒ කාලේ හිටපු පාලකයෝ තීරණය කරා. දැන් වැල්පාලමේ මැද හරියේ රටත් ආණ්ඩුවත් ගමන් කරමින් සිටින බවත් අපිට පේනවා. ඒ නිසා දැන් මේ යන ගමන නවත්තන්නවත් ආපසු හරවන්නවත් ආණ්ඩුවට වෙලාවක් නැහැ. ජනාධිපතිතුමාටත් රජයටත් සිද්ධ වෙලා තිබෙනවා අසීරුවෙන් හරි වැල්පාලමේ ඉදිරියට යන්න වෙන විකල්පයක් නැහැ. මෙතනදී වැදගත් වෙන්නේ මේ ගමන සමබරව පවත්වාගෙන යාමයි නියෝජ්‍ය කතානායකතුමනි. නැත්නම් රට විශාල ප්‍රපාතයකට වැටෙන්න ඉඩ තියෙනවායි කියන එක අපි කාටත් හොඳට තේරෙනවා. මේ ගමන යන විට සුක්කානම ජනාධිපතිතුමාගේ අතේ තමයි දැන් තියෙන්නේ. ඒක තිබුණට එන්ජින් එක හරියට මුදල් ලේකම්වරයා ගාව තියෙනවා වගේ තමයි අපි දකින්නේ. දැන් සුක්කානම ජනාධිපතිතුමා අතේ තිබුණට පහුගිය දවස්වල විශ්‍රාම ගියා මුදල් ලේකම්තුමා. එතකොට එන්ජින් එක අලුතෙන් දාන්න වුණා අලුත් මුදල් ලේකම්වරයෙක් දාලා තියෙනවා. දැන් සුක්කාන මතේ තියෙනවා අලුත් එන්ජිමකුත් එක්ක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අසීරු මාර්ගයේ රට ගෙනියන්න සුක්කානමයි එන්ජිමයි දෙකම එක වගේ වැදගත් වෙනවා. සුක්කානම පොඩ්ඩක් හරි අතහැරුණොත් අර පහුගිය දවස්වල අපි අහන්න දකින්න ලැබුණා වගේ ඛේද වාචකයක් වගේ මහා ප්‍රපාතයකට අපේ රට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි යන්තම් හරි එන්ජින් එක නැවතර වුණොත් අර ඉන්දියන් ගුවන් යානයට වෙච්චා වගේ විපාකවලට අපිට ආර්ථික වශයෙන් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසායි මේ දෙකම එක වගේම වැදගත් බව අපි කියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප රටක් විදියට ප්‍රගතිශීලී විපක්ෂයක් විදියට මම දැක්කා අපේ කෞශල්‍ය මන්ත්‍රීතුමිය කියලා තිනවා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ කටයුතු වලට උදව් කරන්න කියලා. ඉතින් මම කියන්න කැමතියි අපි ප්‍රගතිශීලී විපක්ෂයක් විදියට මේ ගමන සුබවාදීව බලන්න කැමතියි කියන එක. මේ ගමනේදී අපට පාලනය කරන්න පුළුවන් වගේම අපේ පාලනයෙන් ගිලිහුණු බොහෝ දේවල් අපට මේ ගමනේදී මුණගැහි අනන්ත වාරයක්. එතනදී රටේ ජනතාව බඩගින්නේ තියන්නේ නැතුව රට සංවර්ධනය දක්වා ගෙන යාමේ විශාල පරාසයක අභියෝගයන්ට ආණ්ඩුවට ඉදිරියට මුහුණ දෙන්නක් සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකේ පුරා වර්ධනය වෙමින් පවතින යුද ගැටුම් විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ඇතිවෙච්ච මේ ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වුණොත් නියෝජ්‍ය කතානායකතුමනි අපේ ආර්ථිකයට විශාල බලපෑමක් ඒ හරහා ඇති වෙන්න පුළුවන්. ඒකයි බොහෝ දෙනෙක් කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකෙට කිවිහුමක් ගියත් අපිට හෙම්මිරිස්සාව හැදෙනවා කියලා. මේ යුද ගැටුම් වලට తాවකාලික විරාමයක් ලැබුණට යලිත් ඕනෙම මොහොතක එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් නැත්තේ නැහැ. මේ යුද ගැටුම් තත්ත්වය නිසා ඊශ්‍රායලයේ අපේ ශ්‍රමිකයෝ යමනක තාවකාලිකව නතර වෙලා තිබෙනවා. මොරතෙල් මිල වෙනස් වෙලා වැඩි වෙලා. ඉරානයේ වගේ අපේ තේ අපනයනය කරපු ලොකුම වෙළඳපොළ තියෙන සහනිකුත් අපනයන ඒ රටවල් වලට තමයි අපි වැඩිම තේ සැපෙව්වේ. අපේ හොඳම වෙළඳපොළක්. ඒ වගේම අනිකුත් අපනයන වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එම රටවල ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්න කැමතියි තේ අපනයන කරුවන්ගේ සංගමයේ දත්තවලට අනුව මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වුණොත් අපේ රටේ සමස්ත තේ අපනයනෙන් 60%කට එක ඍජුවම බලපානවා. දැන් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඉරානයේ තේ මෙට්‍රික් ටන් 11,575කුත් ලිබියාවට තේ මෙට්‍රික් ටන් 7,612කුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තේ මෙට්‍රික් ටන් 5,521කුත් ඉරානයේ මෙට්‍රික් ටන් 4,090කුත් අපනයනය කරලා තියෙනවා. ඒ නිසා මේ කලාපේ යම් සිදුවීමක් සිදු වුණොත් ඒක අපේ රටේ තේ කර්මාන්තයටත් විශේෂයෙන්ම අපි වගේ දිස්ත්‍රික්කවල ජනතාවටත් ඒක බලපානවා. විශාල වශයෙන් කුඩා තේ වතු හිමියන්ටත් ඒක බලපානවා. සමස්ත රටේ ආර්ථිකයට මේක ලොකු බලපෑමක් වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපි රටක් ලෙස රජයේ තියෙන සූදානම මොකක්ද කියලා ගිය සත්පති පාර්ලිමේන්තුව රැස් වුණු වෙලාවෙත් දිගින් දිගටම ප්‍රශ්න කරා. අපි ඒ ගැන කතා කරනකොට කතා කරන්න දුන්නේ නැහැ. විනාඩි එකමාරක් ඉල්ලුව කතානායකතුමාගෙන් පොඩි කාරණයක් මේ පැහැදිලි කරගන්න ආණ්ඩුවේ සූදානම් මොකක්ද කියලා අහන්නේ කොහම ඒකට ඉඩ දුන්නේ නැහැ. අන්තිමට අපිට සිද්ධ වුණා 20ක් එක නැගිටලා ඉල්ලන. නියෝජ්‍ය කතානායකතුමනි, ඉතින් මේ කාරණාවලදී රාජ්‍ය තාන්ත්‍රික භාවය ඉතාම වැදගත් වෙනවා. අසල්වැසි රටවල් වල සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ ප්‍රබල රටවල සහයෝගයත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය සඳහා විකල්ප වෙළඳපොළවල් අපිට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ඇමරිකා විසින් අපේ රටට පනවල තිබෙන තීරුබාදු අනුපාතය, මේ ගැන පහුගිය කාලේ රජයේ සාකච්ඡා ගණනාවක් පැවැත්තුවා. නියෝජ්‍ය ඇමතිවරයෙක් ගිහිල්ලා ඒ රටත් එක්ක සාකච්ඡා කරනවා කිව්වා. මට මතකයි අපි විපක්ෂය හැටියට ඉල්ලීමක් කරාම සර්වපාක්ෂික සමුළුවකුත් අපිට ලබා දුන්නා. අපි අදහස් ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා කිව්වා මේ ගැන රටවල් දෙකම එකතු වෙලා ඒකාබද්ධ නිවේදනයක් අපි නිකුත් කරනවා කියලා. නමුත් තවම නිල ප්‍රකාශයක් අපි දැක්කේ නැහැ. ට්‍රම්ප් ජනාධිපතිතුමා අපට ලබා දුන්නු සහන කාල සීමාවත් දැන් අවසන් වෙගෙන යනවා. මේ ආණ්ඩුව ගැනත්, තමුන්නාසේ දන්නවා ජනාධිපතිතුමා ගැනත් ජනතාව අති විශාල බලාපොරොත්තුවක් තියලා තිබෙනවා. ජනාධිපතිවරණී, මහමැතිවරණී, ඔබතුමාට ඡන්දය දුන්න විශාල වශයෙන් මිනිස්සු 159ක් මන්ත්‍රීවරු ඉන්නවා තමුන්නාසේට. 3-2කට වැඩි අසීමිත බලයක් ලැබිලා තියෙනවා. මෑත කාලේ මට නම් මතක් වෙන්නේ නැහැ ඒ වගේ ජනවරමක් ලැබිච්ච ආණ්ඩුවක් තවත් තිබුණාද කියලා. නමුත් මාස 6-7කින් පස්සේ ඡන්දයක් තිබ්බහම තමුන්නාසේලා විශාල පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. ඡන්ද පදනම 123කින් නායකියා. මේ තරම් ඉක්මනට ජනතා විශ්වාසය පළුදු කරගත්ත ආණ්ඩුවක් මෑත කාලේ අපි දැක්කේ නැහැ. ඔබතුමාලා මැතිවරණ කාලේ ජනතාවට අසීමිත බලවපොරොත්තු දුන්නා. විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වා. 9000 බිල 6000 වෙන හැටි, 6000 බිල 3000 වෙන හැටි ගැන ගණන් හදලා ජනතාවට පොරොන්දු වුණා. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, ජනතාවට වුණ දේ බලන්න ඡන්දයක් දීලා ආණ්ඩු ආපු ගමන් හාල් හික වුණා. හාල් මිල නැග්ගා. ඉතිහාසයේ වැඩිම හාල් මිල වාර්තා වුණා. ඊට පස්සේ පොල් ගණන් ගියා. කවදාවත් පොල් ගෙඩියක් මේ තරම් මිල දීලා අපේ රටේ මිනිස්සු අරගත්තේ නැහැ. මේ ආණ්ඩුවට පස්සේ තමයි ඒකත් සිද්ධ වුණේ. ආණ්ඩු ආවම බුරියානි කන්න බලන් හිටිය ජනතාවට අන්තිමට ලුණුයි වතුයි කන්න බැරි තත්ත්වයක් උදා
වුණා.
දැන් බලන්න විදුලි බිල 133කින් අඩු කරනවා කියලා දැන් ආපහු යලිත් වතාවක් 115කින් ඉහළ දාලා තිනවා. ඉදිරියේදී ජනතාවට ඒකත් විශාල වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ජනතාවගේ ජීවන වියදම අද වෙනකොට විශාල වශයෙන් වැඩි වෙලා. ඒක මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ කියලා කොයි විදියට තර්ක නැගුවත් මහ ජනතාවට හොඳට දැනෙනවා. ඉදිරියේදී ඉන්ධන මිල එහෙම වැඩි වෙන්න වුණොත් තවදුරටත් ජීවන බර වැඩි වෙනවා, ඒක වළක්වන්න බැරි වෙනවා. එනිසායි ජනතාව කියන්නේ ඔවුන් බලාපොරොත්තු වන සහන ආණ්ඩුවෙන් තාම ලැබිලා නැහැ කියලා. ආණ්ඩුව ආපු ගමන් ලොකු සද්ද දාලා ව්‍යාපෘති පටන් ගත්ත හැටි අපිට මතකයි. ප්‍රධාන වශයෙන් දෙකක් මට මතක් වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක් මහා සද්දයක් දාලා පටන් ගත්තා. අද ලප් තැනම එක ලොක් වෙලා තියෙනවා. ඒ වගේම රිලා සංගරණයත් ඒ වගේමයි. සද්ද දාලා පටන් ගත්තා. ජනතාවගෙන් එකට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මාස ගානකට පස්සේ වාර්තාවක් එළියට දාලා තියෙනවා. ඒ වார்த்தාවට අනුව ගන්න ක්‍රියාමාර්ග ගැන අපි දැනගන්න හරි ආසයි. ඒ විතරක් නෙමෙයි නිකුච්ච කථානායකතුමනි, ඔබතුමා දන්නවා ඇඟලුම් කර්මාන්ත ශාලාවල් අද බොහොම අමාරුවෙන් පවත්වාගෙන යනවා. සේවකීන්ට වැටුප් ගෙවීම ප්‍රශ්නයක් වෙලා සමහර කර්මාන්ත ශාලා වැහිලා. මම දැක්කා ඊයේ පාර්ලිමේන්තු සතියේ වැවිලි කර්මාන්ත ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙනකොට කියනවා තේ කර්මාන්ත ශාලා හැම දිස්ත්‍රික්කෙම විශාල වශයෙන් වැහිගෙන යන හැටි. ඒ නිසා ලොකු අර්බුදයක් රටේ තියෙන්නේ. මොනවා කතා කරත් මොන දේශපාලන කතා මෙතන පැවැත්වුවත් ඒක නැහැයි කියන්න කාටවත් පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සලගේ මංගලායවේදී සල්ලි වෙන් කරපු හැටි අපිට මතකයි. කෘෂිකර්ම වගේ අමාත්‍යාංශයකට වෙන් කරේ මුදල 8 වෙනි තැනට තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කරපු මුදල. ලෝක ආහාර වැඩසටහනේ 2023 ගෘහස්ත සුරක්ෂිතතා දළ විශ්ලේෂණයට අනුව නියෝජ්‍ය කථානායකතුමනි, රටේ පවුල් වලින් 24%ක්ම ඉන්නේ ආහාර අනාරක්ෂිත භාවයක. මේක සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අතර කාන්තා ගෘහ මහිලක පවුලුත් විශාල ප්‍රමාණයක් සිටිනවා. වතුකරේ ජනතාවත් ඒ අතර ආහාර අනාරක්ෂිතතාවයේ බහුලවම දකින්න තිබෙනවා. ඒ නිසා රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ඉතා වැදගත් කොට සැලකීමට ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අවසාන වශයෙන් නියෝජ්‍ය කථානායකතුමනි, මම කියන්න කැමතියි ගෙවුණු මාස 6-7ට වැඩිය ඉදිරි මාස 6 ආණ්ඩුවට අභියෝගාත්මක වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා IMF එකේ මාර්ගෝපදේශ වලට යටත්ව ජනතාවට සහන දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් වැල් පාලමේ ඉතිරි ටික යන විදිය ගැන රටේ ජනතාවත් සමස්ත විපක්ෂයත් අපි කවුරුත් ඉතා විමසිල්ලෙන් ආණ්ඩුව දිහා බලන් ඉන්නවයි කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ. ඔබතුමා මට කාලය ලබා දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.